මීළඟට ගරු රෝහණී කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 8ක් තියෙනවා.
ස්තුතියි මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි. අද දවස කථානායකතුමාට එතුමාගේ ක්‍රියාකලාපය හේතු කොටගෙන එතුමාට එරෙහිව ආපු විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා. රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන සිද්ධීන් ගණනාවක් වෙච්ච ස්ථානයක් හැටියට. ඒ වගේම හැබැයි පාර්ලිමේන්තුව කියන්නේ ඉතාමත් උත්තරීතර ආයතනයක්. එතුමාගේ කතාවේදීම කිව්වා අපි දන්නවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මහදෙවල කියන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. ඒකේ පළවෙනි චාල්ස් රජතුමාගේ කාලේ ඒ වෙලාවේ හිටියේ කථානායකතුමා විලියම් ලෙන්තන් සාමිවරයා. එතුමාට බලපෑමක් කරනවා රජතුමා කඩාවැදිලා යම්කිසි කාරණාවක් කරන්න කියලා. හැබැයි කථානායකවරයා හැටියට එතුමා කීවේ මගේ ඇස්වලින් මට පේන්නේ පාර්ලිමේන්තුව නියෝගය කරන දේවල්, මගේ කන්වලට ඇහෙන්නේ පාර්ලිමේන්තුව නියෝග කරන දේවල්, මගේ කටින් පිට වෙන්නේ පාර්ලිමේන්තුව මට කියන දේ, ඉන් පාර්ලිමාහිරව කටයුතු කරන්න මට හැකියාවක් නැත. එම නිසා මේ මොහොතේ ඔබතුමාගේ නියෝගය මට පිළිගන්න බැහැ. මෙන්න මේක තමයි පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකුගේ වගකීම හා භූමිකාව පිළිබඳව තියෙන හොඳම නිර්වචනය. නමුත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 1947 පස්සේ මේ වෙනකොට 19 දෙනෙක් ඉඳලා තියෙනවා කථානායකවරු. ඔවුන් 10 දෙනාම ඉහත භූමිකාව අනුව කටයුතු කරපු බව ඒ අයට ගෞරවයක් හැටියට මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මීට පෙර විවිධ හේතු මත විශ්වාසභංග යෝජනා 4ක් ඇවිල්ලා තියෙනවා මේ 5 වෙනි විශ්වාසභංග යෝජනාව. මීට පෙර කථානායකතුමන්ලට ගෙනාපු විශ්වාසභංග යෝජනාවන්ට වඩා මෙම යෝජනාව වෙනස්. මේකේ බරපතල තත්ත්වයක් ගැබ් වෙලා තියෙනවා. එතුමා කථානායක ධූරයේ කටයුතු කරපු ආකාරය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, එහි පැවැත්මට, ප්‍රජාතන්ත්‍රවාදයේ යහගුණයට බරපතල ලෙස බලපාන සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච බව මේ රටේ ජනතාව දන්නවා. කථානායක ධූරයේ විතරක් නෙවෙයි, එතුමා සහභාගීත්වයේ දරන ව්‍යවස්ථාදායක සභාව තුලත් එතුමාගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය එම තනතුරේ ගෞරවයට හානියක් සිදුවෙන පරිද්දෙන් සිද්ධ වුණා කියන එක අද රහසක් නෙවෙයි. එතුමා හැම විටම පක්ෂග්‍රාහී බව පෙන්눔 කළා. එම තනතුරට ඒ తත්වය ඉතාමත් නරක කැලලක්, ඒ වගේම බරපතල විදිහට කළු පැල්ලමක් එකතු කළා කියන එක මේ වෙලාවේ බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව දකින්නට තියෙන න්‍යායක් තියෙනවා. පංචජාතික දේශපාලන විද්‍යාඥයෙක් වෙච්ච චාල්ස් මොන්ටෙස්කියු ඉදිරිපත් කරපු බලතල බෙදීමේ න්‍යාය මේ තුල අන්තර්ගතව තියෙන බව පේන්න තියෙනවා. ඔහු කියනවා යම් පුද්ගලයෙකු අත බලය ඒකරාශී වෙන විට එම බලයට සීමා පනවන තුරු එම බලය අයථා ලෙස ක්‍රියාවට නැංවීම නතර නොකරන බවත් බලය මර්ධනය කළ යුත්තේ බලය මගින්මයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ සඳහා බලතල බෙදීමේ න්‍යාය මොන්ටෙස්කු ඉදිරිපත් කරා. ඔහු කියනවා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන තුන තුල බලයේ යෙදිය යුතු බව. මෙන්න මේ සංවර්ණ හා තුලන බිඳ වැටුනොත් සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක්, ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමක්, ඒ වගේම ජනසම්මතවාදයේ අවසානයත්, ඒ වගේම ජනතා පරමාධිපත්‍යයට ඒ තුල තර්ජනයක් සිද්ධ වෙනවා. මේ පාර්ලිමේන්තුව තුල ගරු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. එයාලා ආණ්ඩු පක්ෂයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විපක්ෂයේ වෙන්න පුළුවන්. මේ මන්ත්‍රීවරුන් වග වෙන්න බැඳී සිටින්නේ Taman පත්කල ජනතාවට. ඒ වගේම මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගරුත්වය රැකලා දෙන්නට, ආරක්ෂා කරලා දෙන්නට මන්ත්‍රීවරුන් විසින් පත් කරගන්නේ කථානායකතුමා. ඒකයි කථානායකතුමා අසුනට කැඳවාගෙන යනකොට එකාතකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් අනික් පැත්තෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් සහභාගි වෙන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? දෙපාර්ශවයටම තම මෙහෙවර සර්වසාධාරණව ඉටු කරන්න ඕනේ කියන එක තමයි එතන පෙන්වන්නේ. එතුමා ඒක නිවැරදිව ඉටු නොකළොත් එතුමා කෙරෙහි බැඳිලා තිබුණු විශ්වාසයේ බිඳ වැටෙනවා. මෙන්න මේ අද විශ්වාස භංගයට හේතුව අන්න ඒ සිදුවීම කියනක මම මේ වෙලේ ගරු කතානායකතුමා කොතන ඉඳන් අහගෙන ඉන්නවා නම් මම මේක කියන්න ඕනේ. ඒ වගේම ඒ උත්තරීතර වගකීමට ඉටු කරන්න බැරි වෙච්ච නිසා අද අපිට මේ පාර්ලිමේන්තුවේ කාලය මෙහෙම ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව සාධක රැසක් අද උදේ ඉඳන් ඊයේ දවසත් මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මම මට වෙච්ච පෞද්ගලික අත්දැකීමක් මේ සභාවේ මම කියන්න ඕනේ. පෞද්ගලිකව මේ සභාවේ මන්ත්‍රීවරියක් ලෙස මගේ වරප්‍රසාද උල්ලංඝනය වෙච්ච මොහොතක ගරු කතානායකතුමා කටයුතු කරේ කොහොමද කියන එක මේ වෙලාවේ ප්‍රශ්න කරන්න ඕනේ. එවකට වරප්‍රසාද කමිටුවේ සභාපති හැටියට මම හිතනවා අධිකරණ ඇමතිතුමත් හිටියා. අද වෙනකන් තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා මේ සභාවේ මගේ ගරුත්වයට හානි වෙන විදිහට කරපු කතාව පිළිබඳව මම කතානායකතුමාට ඉදිරිපත් කරපු පැමිණිල්ල මේ වෙනකන්වත් වරප්‍රසාද කමිටුවට ගියෙත් නැහැ, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත්තෙත් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ පිරිසකට එක විදිහකටත් තවත් පිරිසකට තව විදිහකටත් කටයුතු කරනකොට ගරු කතානායකතුමා ගැන විශ්වාසයක් අපිට තියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න කරන්න ඕනි. මේ එක කාරණාවක් විතරයි මම කියන්නේ. ගරු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද විතරක් නෙවෙයි, රටේ ජනතාවගේ වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ වශයෙන් පාර්ලිමේන්තුව ඉටු කළ යුතු කාර්යභාරය විපක්ෂයට ඉටු කිරීමට අවස්ථාව ලබා නොදුන් වාර ගණන ඉතාමත් අතිමහත්. මම කීපයක් කියන්නම්. දැන් අද දවසේමත් කට්ටිය කතා කරා මාර්ගගත සුරක්ෂතා පනත් කෙටුම්පත් විවාදයේ වෙලාව, ඒ වගේම දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවාදයේ ක්‍රියාත්මක නොකිරීම, ඊළඟට විධායකයේ විසින් ව්‍යවස්ථාදායකට කරනු ලැබුණු අහිතකර බලපෑම් හමුවේ එතුමා ඒවට නතු වෙන්න ඕනවා. ව්‍යවස්ථාදායකයේ ගරුත්වයේ ඒක තුල එතුමා බිඳ වැටිලා තියෙනවා. එතුමා අපහසුත් වෙලා තියෙනවා ගරුත්වයේ රැකගන්නට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙනකොට එක එක විදිහට එක එක්කෙනාට සලකලා තියෙනවා, පුද්ගලානුබද්ධ වෙලා තියෙනවා. මෙතන ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මහත්තයා එනකොට එක විදිහක්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එනකොට තව විදිහක්, අජිත් මහනාප්පේරුම එනකොට තව විදිහක්. මෙන්න මේ ආකාරයෙන් එක එක්කෙනාට එක එක විදිහට සලකපු විදිහෙන්ම එතුමාගේ පක්ෂග්‍රාහීත්වය අපිට මොනවට පැහැදිලි වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ, කවුරු ආවත් එතුමාගේ පුටුවෙන් නැගිටින්න වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ලොක්කා වෙන කවුරුවත් නෙවෙයි, කතානායකතුමා නිසා. එනිසා එතුමාගේ බලය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. සභාවේ කටයුතු මෙහෙයවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි කාලය අවසන් මන්ත්‍රීවරුන්ට කාලය ලබා දීම, සවන් දීම වැනි කටයුතු වලදී එතුමා ඉතාමත් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරා. අවස්ථා ගණනාවකදීම මෙතනදී අපි කියලා තියෙනවා ওই පුටුවේ මැද වාඩි වෙන්න කියලා, අර දකුණට බර වෙන්න එපා කියලා. හැබැයි එතුමා ඒවා කනකට ගත්තේ නැහැ. මෙවැනි සිදුවීම් තුල කතානායකතුමා ගරු සභාවේ ස්වාධීනව කටයුතු කළ බවක් පේන්න තිබුණ නැහැ. එවැනි හැඟීමක් අප තුල ඇති කිරීමට එතුමා සමත් උනේත් නැහැ කියන එක බොහොම කනගාටුවෙන් මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ වගේම මාටින් ලූතර් කිං කියලා තියෙන එක අවස්ථාවක විශ්වාසය කියන්නේ සම්පූර්ණ පඩිපෙළ නොදකින විට පවා පළමු පඩියට අඩිය තැබීමයි කියන එක. හැබැයි ගරු මහින්ද යාපා අභයවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුව තුල විශ්වාසයේ නැමැති පඩිපෙළේ පළමු පඩියටවත් සභා ගන්නට නොහැකි වූ බව සඳහන් කරන්නේ ඉතාමත් කනගාටුවෙන්. හැබැයි ඒක එසේ සිදු නොවිය යුතුව තිබුණා. මහින්ද යාපා අභයවර්ධන මන්ත්‍රීවරයෙක් හැටියට 1987 කොන්ද කැරින් තියාගෙන හිටපු පුද්ගලයෙක්. හැබැයි මේ වෙනකොට එතුමට මේ තත්වයට බලපෑමක් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම එතුමා මේ පාර්ලිමේන්තුව තුල එතුමාගේ ඥාතීන් විය යුතුව තිබුණේ මේ ගරු මන්ත්‍රීවරුන්. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ, බුදුහාමුදුරෝ දේශනා කරා විශ්වාසා පරමා ඥාති කියලා බුදු වදනත් එතුමා බිඳ දාලා තියෙනවා. මම අවසාන වශයෙන් කියන්න ඕනේ, උදේවරුවේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා කිව්වා මේ විශ්වාසභංග යෝජනාව පුස් වෙඩිල්ලක් කිව්වා. බහුතරයක් ආණ්ඩු පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තුවක ආණ්ඩුපක්ෂයේ විසින් පත්කරපු ආණ්ඩුපක්ෂයෙන් පත්වෙච්ච කතානායකවරයෙකුට විරුද්ධව ගේන විශ්වාසභංග යෝජනාව පරදින්න පුළුවන්. හැබැයි මේක මහ පොළවේ යථාර්ථය නෙවෙයි කියන එක කිව්ව අයට මම මේ වෙලේ මතක් කළ දෙන්න ඕනේ. මොකද ඒකට හොඳ උදාහරණ තියෙනවා. කෙහෙලිය රමුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. හැබැයි ආණ්ඩුපක්ෂය එකතු වෙලා ඒ විශ්වාසභංග යෝජනාව පරාජය කරලා කෙහෙලිය රමුක්වැල්ල ගැන විශ්වාසයක් තියෙනවා කුවා. අද ඒ විශ්වාසය තියපු කෙහෙලිය රමුක්වැල්ල ඉන්නේ කොතනද කියන එක පිළිබඳ ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියත් එක්ක කතා කරලා බලන්න කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම පුස් වැඩිල්ලක් වෙන්න පුළුවන් වුණත් මේ එන මැතිවරණයකදී මේ විශ්වාසය ජනතාවගේ තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව ජනතාව උත්තර දේවි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මීළඟට ගරු හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඇත්තටම කතානායකතුමා පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ තියෙන විශ්වාසය, මේ අද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න මේ කාලවකවානුවේදී එතුමා ක්‍රියා කරපු ආකාරය දිහා බලනකොට ඒ විශ්වාසය පළුදු වීමක් සිදු වෙලා තියෙනවා. ඒ ඇත්තටම පෞගිය මාසේ අර ඔන්ලයින් පනත ගෙනීමේදී ඒ වෙච්ච අවාසනාවන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තෙන් මං හිතන්නේ දැන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නටම හේතුවක් වුණා. මුලින්ම මුදල්කාරක සභාවේ සභාපතිවරයා හැටියට පත්වීමේ විපක්ෂයට ලබා දිය යුතුව තිබ්බා. ඉතා පැහැදිලිවම විවස්ථානුකූලකව එය සිදු විය යුතුවම තිබ්බා. හැබැයි මුදල්කාරක සභාවේ සභාපති ධූරය පිළිබඳව ගැටලුවක් පතු වුණා. ඒ ගැටලුවක් මතුවෙච්ච අවස්ථාවේදී කතානායකවරයා හැටියට මම විශ්වාස කරනවා එතුමා මැදිහත් වෙන්න තිබ්බා. එතුමා ඒක වෙන්න හැරිලා ඒ ආණ්ඩුවට ඕන දේවල් දිහා බලාගෙන පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කමිටුවක් හැටියට තිබ්බ මුදල්කාරක සභාවේ සභාපති ධූරයේ විපක්ෂයට නොදෙන්න ඇස්කම් වහගෙන හිටියා. ඉතින් ඒ පිළිබඳව ඉතාම කනගාටුවෙන් හෝ මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි ඔන්ලයින් පනත. එතකොට ඔන්ලයින් පනතේ ඒ අධිකරණයේ විසින් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනකොට ඒ පිළිබඳව විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජිතයන් පෞද්ගලිකව ප්‍රකාශ කරනකොට මේ පිළිබඳව දිගින් දිගටම කතා කරනකොට හැබැයි ඒ එතුමා ක්‍රියාත්මක නොවීම නිසා මං හිතන්නේ ඊයේ දිනේදී අධිකරණ අමාත්‍යතුමත් යම් අඩුවක් සිදු වුණා. එය දැන් නිවැරදි කරනවා කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව මැදිහත් වීමක් සිදු වෙන්න එතුමාට උමනාවක් තිබ්බේ නැහැ. ඉතින් කතානායකවරයේ හැටියට මේ රටේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය රැකගෙන ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මූලිකත්වයේ ගත යුතු පුද්ගලයෙක්. හැබැයි ඒ වෙලාවේදී ඒ කටයුත්ත සිදු නොකිරීම මම විශේෂයෙන්ම දකිනවා. කතානායකවරයේ හැටියට පත් වුණාම පෞගිය වශයෙන් කතානායකවරයා අපේ කරුජයසූරිය මැතිතුමා කතානායක ධූරයට පත් වුණාම එතුමා එවකට නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානයටවත් ගොඩ වුණේ නැහැ. හැබැයි අද කතානායකවරයා දේශපාලන කටයුතු වලට මැදිහත් වෙන්නට ඍජුවම වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. ඉතින් ඒ වගේ දේශපාලන කාරණාවලට මැදිහත් වීම සුදුසුද කියන ගැටලුව තියෙනවා. ඒ වගේම තමයි අර ඔන්ලයින් පනතදී වගේම තවත් පනත් ගණනාවකදී අපි විපක්ෂය හඬක් නගනකොට යම් බෙදීමක් ඉල්ලනකොට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට කන් නොදීම ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක් හැටියට කටයුතු කිරීම පිළිබඳව ලොකු කනගාටුවක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. අපි ඒක දිගින් දිගටම ප්‍රකාශ කරා. අපි දිගින් දිගටම ප්‍රකාශ කරා මේකේ අර ආණ්ඩු පක්ෂයට බරව කතානායකවරයා හැටියට දකුණු පැත්තට බරව කටයුතු කරන්න නැතුව ස්වාධීනව ඍජුවව කෙලින් ස්වාධීනව කටයුතු කරන්න කියලා. හැබැයි ඒ අවස්ථාවේ ඒ කටයුත්ත සිදු කරේ නැහැ. ඒවගේම විවස්ථාදායක සභාවේදී වෙච්ච කාරණාවල් පිළිබඳව. ඉතාම ගැටලුකාරී තත්ත්වයක්. ඒ විවස්ථා එතුමාට බලය තියෙනවා විවස්ථානුකූලව ඒ යම් සමවීමක් තියෙනකොට තීරක ඡන්දයක් ලබා දෙන්න. හැබැයි ඒ තීරක ඡන්දය ලබා දීමේදී එතුමා ඒ විවස්ථාදායක මණ්ඩලයේදී ප්‍රකාශ කරන්න ඕනේ. විවස්ථාදායක මණ්ඩලයේදී ප්‍රකාශ කරන්න ඕනේ දැන් මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. එතකොට දැන් මට ඡන්දයක් ලබා දීමට හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න ඡන්දය මම ලබා දෙනවා කියලා ප්‍රකාශ කිරීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. ඉතින් ඉන්පසුව කතානායකවරයා හැටියට ජනාධිපතිවරයාට ලියුමක් ලියලා මෙන්න මෙහෙමයි සිදු වුණේ කියලා ප්‍රකාශ කරනකොට මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය නැති වෙනවා. එතෙන්දී අපිට පේන්නේ මේ හැම කාරණාවක් දිහා බැලුවාම අපිට පේන්නේ වෙන මොනවත් නෙමෙයි. එතුමාට ස්වාධීනව කටයුතු කරන්න හයියක් නැහැ. ඒ ස්වාධීනව කටයුතු කිරීම එතුමා යම් යම් පාර්ශවයන්ගේ අතගොල්ලෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතාම පැහැදිලි විවස්ථාදායක සභාවේ කටයුතු වලදී එහෙම නැත්නම් වෙනත් කාරණා වලදී ඍජුවම ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය දේ කතානායකවරයා මාර්ගයෙන් සිදු කරන්න කටයුතු කරනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම තමයි මේ ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඒ කණ්ඩායමට ඕන දේවල් පමණක් සිදු වෙනවා. ඒක අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙනවා. කතානායකවරේ කැටියට අපි පාර්ලිමේන්තුවේ මේ මේ ගෞරවය රැක ගන්න පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගන්න ඕනේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ ගෞරවය කතානායකවරේ කැටියට ඒක රැකගන්නේ නැති වුණාම රටට බලපානවා. මේ පාර්ලිමේන්තුවේ අපි හැමෝටම බලපානවා. මේ මේ ගෞරවය මේ මහින්ද යාපා අබේවර්ධන කියන පුද්ගලයාට නෙමෙයි. මේ ගෞරවේ තියෙන්නේ කතානායකවරයා කියන මේ තනතුරට. මේ ගෞරවේ තියෙන්නේ මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. එතකොට මේ මේ පුද්ගලයේ යම් ආකාරයේ වැරදි විදියට කටයුතු කරෝතින් විශේෂයෙන්ම කතානායකවරයෙක් කැටියට කටයුතු කරෝතින් අපි පාර්ලිමේන්තුවටත් මේ රටටත් ඉතාම අප්‍රසන්න ප්‍රතිරූපයක් නිර්මාණය වෙලා තියෙනවා. අද මේ වෙනකොට ඒ ප්‍රතිරූපය නිර්මාණය වෙලා ඒක උච්චතම අවස්ථාවට ගිහිල්ලා අද කතානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අපි විපක්ෂය හැටියට අපිට ගෙන එන්න හැකි වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාම කනගාටුදායකයි. අද මහජන නියෝජිතයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් හැටියට ඒක කනගාටුවෙන් හරි අපිට ගෙන එන්නට සිදු වෙලා තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ ඒ උත්තරීතභාවය අපි රැක ගන්න ඕනේ. එහෙනම් එතුමා මේ මේ වෙලාවේදී එතුමා සිදු කළ යුත්තේ මේ මෙවැනි චෝදනාවල් සිදු වෙනවා නම් මං හිතන්නේ තව කොහොමත් ඉතින් තියෙන්නේ මාස කීපයයි. තව මාස 6ක් යනකොට අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපතිවරයෙක් අලුත් කතානායකවරයෙක් අනිවාර්යයෙන්මපත් වෙනවා. ඉතින් මේ මාස කීපයට කලින් හරි අපි පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංග යෝජනාව ගෙනීමට අපි කටයුතු කරා. යම් ආකාරයකින් අපිට බහුතරයක් නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. ඒතකොට බහුතරයක් නැතිකොට මේ අපි විශ්වාස භංගයේ ජයග්‍රහණය උන් නැති වුණාට හරිද අපි මීට කලින්ුත් ගෙනල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව අපි පරාජයට පත් වුණා. නමුත් අද මහ පොළොවේ යථාර්ථය තේරුම් අරගෙන තියෙනවා. මේ රට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය, මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය, සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව දැන් රටම දන්නවා. ඒකින්ද පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණාට මේ මහ පොළොවේ යථාර්ථය මෙන්න මේ විශ්වාස භංගයට පක්ෂයි කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 27ක් හරිද? 27යි. නෑ
මුලසනේ
විනාඩියක් ඔබතුමාට වෙලාව සම්බන්ධව කතා කරන්න ඊට මත්තෙන් මේ ගරු සමන්ප්‍රිය හිරත් මන්ත්‍රීතුමා මුලසනට එනවා.
මහින්දාන්දල්ගමගේමතුමා.
උලස්සනේ සභාපතිතුමනි, අද දවසේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට විරුද්ධව විපක්ෂයේ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක විවාදයට ගන්න අවස්ථාව. දැන් මේ විවාදේ මීට කලින් කතා කරමු මගේ මිත්‍ර රාජකරුණා මන්ත්‍රීතුමාත්, ඒ වගේම මගේ මිත්‍ර කවිරත්න මන්ත්‍රීතුමියගෙත් කතා අහගෙන ඉඳද්දී මේ විශ්වාස භංග යෝජනාවට අඩංගු නැති කාරණා කීපයක් පිළිබඳ එතුමාලා අදහස් ප්‍රකාශ කළා. ඒ තමයි වත්මන් කතානායකතුමා පසුගිය කාලයේ පුරා මේ පාර්ලිමේන්තුව තුල කතානායකවරයෙක් හැටියට ක්‍රියා කරපු ආකාරය පිළිබඳ. දැන් එතුමාලාගේ අඳෝනාව තමයි විපක්ෂයට සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ. වත්මන් කතානායකවරයා විපක්ෂය වෙනුවෙන් හිටියේ නැහැ, මේ පාර්ලිමේන්තුවේ මැදිස්ත්‍රව කටයුතු කරේ නැහැ කියලා. හැබැයි අපිට තියෙන ඊට වැඩිය වෙනස් මතයක්. අපිට නම් තියෙන විශ්වාසභංගයක් අපිට එතුමාට ගේන්න ඕනේ කියලා. ඇයි? පහුගිය කාලේ පුරා විපක්ෂයට තරම් වෙලාව කාලය දුන්න, විපක්ෂය වෙනුවෙන් ඇහුම්කන් දීපු කතානායකවරයෙක් මේ පාර්ලිමේන්තුවේ මේ කතානායකවරයා වගේ නැහැ. විපක්ෂ නායකවරයාට 27 කියලා අකුරු 10ක් ලියාගෙන ඇවිල්ලා කැලෑපත්‍රයක් කියවන්න දුන්න. රටේ හැමදාම ටීවී එක මිනිස්සුන්ට දවල් 10:11 වෙනකම් මිනිස්සු ටීවී එක ඕෆ් කරනවායි විපක්ෂ නායකගේ 27-2. මේ පාර්ලිමේන්තුවේ එපා වෙනකම් විපක්ෂයට කතා කරන්න දෙනවා. පාර්ලිමේන්තු රැස්වීම යනකොට රාජකරුණ මන්ත්‍රීතුමා ඔබතුමාලගේ 10 නැගිට්ටොත් 10 දෙනවා, ආණ්ඩු පක්ෂයේ එක්කෙනෙකුට දෙන්නේ නැහැ. මං හිතන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් ගත්තොත් එහෙම වැඩිම පොයින්ට් ඔෆ් ඕඩර් වලට කල් දෙන වැඩිම විපක්ෂයේ වෙනුවෙන් සාධාරණයක් හිටපු කතානායකතුමා පිළිබඳ තමයි දැන් තමුන්නාස්සෙලා මේ චෝදනාව එල්ල කරා. ඉතින් ඒ නිසා මම නම් දන්නේ මේක නම් මම හිතනවා දිට්ට ධම්ම වේදනීය කම්ම කතානායකතුමාට හොඳ පාඩමක්. විපක්ෂ නායකවරයාට විපක්ෂයට මෙච්චර සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව අපිවත් එපා කරවල කටයුතු කරලා වෙලාව දීලා අද එතුමා මේ විදියට විපක්ෂයේ කතා කරනවා නම් කටයුතු කරනවා නම් මෙතනින් එහාට කතානායකතුමා හිට ගන්න ඕනේ කොහොමද කියන එක එතුමාම තේරුම් ගන්න ඕනේ. දෙවනියට මුලසෙනේ සභාපතිතුමනි, දැන් මේ වත්මන් කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනව විපක්ෂය. කවුද මේක හදන්නේ? මේ විශ්වාසභංග යෝජනාව හදන්න නායකත්වය දුන්න බුද්ධිමත් උගත් විද්වත් සුවන්දිරන් මන්ත්‍රීතුමාත් දැන් පාර්ලිමේන්තුවට ආවා. දැන් එතුමාලා තමයි මේ විශ්වාසභංගය හැදුවේ. ඊළඟට මේ විශ්වාසභංගය හදපු සුවන්දිරන් මන්ත්‍රීතුමාලා මේ විපක්ෂය නායකතුමාලා තමයි මේ විශ්වාසභංගය ගෙනාවු කතානායකතුමාව අරගලේ වෙලාවේ ජනාධිපති කරන්න කිව්වේ. ඔබතුමාලට මතක ඇති මේ රටේ අරගලයක් ඇති වෙච්ච වෙලාවේ කතානායකවරයා මේ රටේ ජනාධිපති කරන්න කියලා කතානායකතුමාට ජනාධිපති ධූරය දෙන්න ඕනේ කියලා විපක්ෂය තමයි යෝජනා කරේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර ගන්නකොට එතුමාට දෙන්න එපා, එතුමාට මේක බාර ගන්න එපා කියලා කතානායකතුමාට දෙන්න ගියේ. බලපෑම් කරා. වත්මන් කතානායකවරයාට දැඩි බලපෑමක් ආව මේ ජනාධිපති ධූරය ගන්න කියලා. දැන් ඔබතුමාලම ජනාධිපති කරන්න කියපු කතානායකතුමාට විරුද්ධව ඔබතුමාලා විශ්වාසභංගය ගේන්නේ. ඉතින් ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ මේ විපක්ෂයේ දෙබිඩි පිළිවෙත. ඒ නිසා ඔබතුමාලට කියන්න ඕනේ මේ ඔබතුමාලට ඕනේ විදියට නටන, ඔබතුමාලට ඕනේ විදියට කටයුතු කරන, විපක්ෂයට ඕනේ විදියට වැඩ කරන කොන්ද පණ නැති පඹේ විදියට කතානායකවරේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ. ඒ නිසා වත්මන් කතානායකතුමා එතුමා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපිට නම් තියෙන එතුමත් එක පොඩි හිතයාමනාපයක් වැඩියෙන් විපක්ෂයට කල් දෙනවා කියලා. හැබැයි එතුමා විපක්ෂයට දෙන්න පුළුවන් උපරිම සාධාරණත්වයේ පෞගිය කාල සීමාව තුළ එතුමා ඉස්ස සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමුන්නාසෙලා දැන් මේ මුලස්සනේ සභාපතිතුමනි මේ ඉදිරිපත් කරලා තියෙන විශ්වාසභංග යෝජනාව. දැන් මේ විශ්වාසභංග යෝජනාව පදනම් කරගත්ත කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත. දෙවැනි එක තමයි ව්‍යවස්ථාදායක සභාව විසින් වත්මන් පොලිස් ප්‍රතිවරයා පත් කිරීම පිළිබඳ ගත තීරණය. මේ කාරණා දෙක පදනම් කරගෙන තමයි වත්මන් විපක්ෂය වත්මන් කතානායකවරයාට මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා. දැන් මුලින්ම අපි කනගාටු වෙනවා මේ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක්වත් හදාගන්න. විපක්ෂණක කාර්යාලයේ විපක්ෂයේ අඩුගානේ මොලේ තියෙන මිනිස්සු ටිකක්වත් නැතිවීම පිළිබඳ අපි කනගාටු වෙනවා. අඩුගානේ දැන් මේ අපි මේ විපක්ෂයේ ඉන්න ලොකු මහා බුද්ධිමත් නුගතුන් කියලා ඉන්නවනේ. ජී.එල්. පීරිස් මහත්තයා, නාලක ගොඩේව මහත්තයා, සුහන්දිරන් මහත්තයා. දැන් මේ තමයි විපක්ෂයේ ඉන්න උගතුන් බුද්ධිමතුන්. දැන් මේගොල්ලෝනේ මේවා හදන්නේ මේගොල්ලෝනේ මේවා ලියන්නේ ඉතින් මං අහන්නේ මේ මේ විශ්වාස භංගයක්වත් සකස් කරන්න දන්නේ නැති විශ්වාස භංගයකටත් නීතිමය කරුණු ඉදිරිපත් කරන්න දන්නේ නැති විපක්ෂයක් තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්න එක මුලින්ම කියන්නේ දැන් මේ විපක්ෂය එල්ල කරන චෝදනාව දැන් මේ කියන්නේ මේ ඔන්ලයින් බිල් එක ගැන දැන් මුලින්ම කියන්න ඕනේ ඔබතුමාලා මේ ඔන්ලයින් බිල් එකටත් විරුද්ධව ඡන්දය දුන්නානේ මේ මේ තමුදාස්සලා දන්නවා මේ රටේ අද ලංකාව පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට මේ නීතියක් හැටියට මේ ඔන්ලයින් බිල්ස් ගෙනල්ලා තියෙනවා ඔබතුමාලා දන්නවා ඇමරිකාව එංගලන්තය සිංගප්පූරුව ජර්මනිය පෞගේ අවුරුදු වල මේකේ අවදානම අඳුරගෙන මේ ඔන්ලයින් බිල්ස් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක නියාමනය කරන වැඩපිළිවෙලක් හදලා දුන්නා මේක අපි විතරක් කරපු දෙයක් නෙවෙයි තමුනාස්සලාට මේ වෙලාවේ ඔන්ලයින් බිල් එකක් ගෙනපු එක අවාසි ඇයි ආණ්ඩුවට මඩ ගහන්න ආණ්ඩුවට බොරු කියන්න මේ හොඳම අවස්ථාව තමුන්නාසලගේ ඇහිරේ කියන බය තමුන්නාසලට තියෙනවා. දැන් තමුන්නාසලා දන්නවා පහුගිය කාලේ විවිධ පුද්ගලයෝ ආණ්ඩුවට ඉතාම නිඳිත පහත් විදියට කතා කරනවා. හැබැයි අද ඒක නියාමනයක් වෙනවා. ඒ නිසා තමුන්නාසලා කොහොමත් මේ ඔන්ලයින් බිල් එකට විරුද්ධව හිටියේ. දැන් ඔබතුමාලා දන්නවා මේකේ තියෙන මේකට එල්ලලා තියෙන චෝදනාව. දැන් ඔන්ලයින් බිල් එක සමත් වුණා, පාස් වුණා. දැන් ඊට පස්සේ ඔබතුමාලගේ චෝදනාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේකේ වගන්ති නමයක් ව්‍යවස්ථාවලට නොඅනුකූලයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා. ඒ අනුව විපක්ෂයේ තර්කය තමයි මේ ව්‍යවස්ථාවට අනුනුකූලයි කියන මේ වගන්ති නමය සංශෝධනය කරන්න වත්මන් කතානායකවරයා කටයුතු කරේ නැහැ කියන චෝදනාව තමයි කියලා කියනවා. දැන් මේ වගන්ති නමේ සංශෝධනය කරා කියන එක ඒ වෙනුවෙන් පෙනී හිටිනවා මේ රටේ නීතිපතිවරයා මේ රටේ අධිකරණ ඇමතිවරයා මේ රටේ ජනාධිපතිවරයා මේ රටේ කැබිනට් මණ්ඩලය මේ සියලු දෙනා මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරා මේ සංශෝධන නමය අපි ඉටු කරයි කියන එක පිළිබඳව පැහැදිලි කරා. හැබැයි මේ පිළිබඳව තමුන්නාස්සලා සෑයීමකටපත් වෙන්නේ නැහැ. දැන් මේකේ හොඳම උදාහරණය තමයි මම දැක්ක තමුන්නාස්සලා කියනවා මේකේ මේ සංශෝධනයේදී ඔබතුමාලා ඉදිරිපත් කරා ඔබතුමාලා මේකේදී ඉදිරිපත් කරා 20 වෙනි වගන්තිය පිළිබඳව. ඔබතුමාලා කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 20 වෙනි වගන්තිය සංශෝධනය කරන්න ඕනේ කියලා ඔබතුමාලා කියලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. හැබැයි ඒකත් මේකට ඇතුළත් කරලා තියෙනවා තමුන්නාස්සලා. ඉතින් අඩු ගානේ ඔබතුමාලා කියවලා බලලා නැ මේ මේ සංශෝධන වලින් කීයක් ඇතුළත් වෙලා තියෙනවද ඉවත් කරලා තියෙනවද කියන එකවත් අඩු ගානේ විපක්ෂය කියවලා නැ. දේ විතරක් නෙවෙයි රජයේ මෑත කාලේ අලුතිනුත් ගෙනාවා කැබිනට් මණ්ඩලයට මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අවශ්‍ය නීති රාම අවශ්‍ය දේවල් ටික අධිකරණ ඇමතුමා විසින් ඉදිරිපත් කරලා ගැසටුත් කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලු කටයුතු කරලා තියද්දි මේ සියල්ල දැන දැනත් තමයි මේ විපක්ෂය විසින් මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මට මතකයි අපි එදා ඔන්ලයින් බිල් එක යන වෙලාවේ අපේ සුවන්දිරන් මන්ත්‍රීතුමා මගේ මිත්‍ර මන්ත්‍රීතුමා එතුමා ලොකු සටනක් කරා. එතුමා මෙතන අපිත් එක්ක කෑ ගැහුවා. මම වගකීමකින් කියන්නේ මේ වගන්තිර ඇතුළත් කළා නෑ කියලා. මං දැක්ක එතුමා අපි ඒ වෙලාවක නීතිපතිතුමා බොක්ස් එකේ ඉන්නවා. කොහොමද කියලා අහන්න. සුවන්දිරන් මන්ත්‍රීතුමා දිව බොක්ස් එකට. ගිලා බොක්ස් එකට ගිලා නීතිපතිතුමාගෙන් ඇහුවා. නීතිපතිතුමා වගන්තියෙන් වගන්තිය අර ජූනියර් සුහන්දිරන්ට කියලා දුන්නා. කියලා දුන්නට පස්සේ එතුමා ආව ලොබි එකට. ඇවිල්ලා කිව්වා ඒජී මට කිව්වා මේ ඔක්කොම ටික මේක ඇතුළත් වෙලා තියෙනවායි කියලා. රණ්ඩු කරන්න එපා කියලා විපක්ෂය අකුලගෙන ගිලා අපෝ ඇතුළට ගියා. දැන් එහෙම කරපු සුවන්දිරන් මහත්තයා මේ විශ්වාසභංග යෝජනාව වැරදි කියලා කතා කරනවා. එතුමා නීතිපතිතුමත් එක්ක කතා කරලා ඒ කටයුතු කරලා සියලු දේ කරලා එකගතාවේට ඇවිල්ලා දැන් මෙතන ඇවිල්ලා තව එකක් කතා කරනවා. ඉතින් ඒ නිසා අපි රජයක් හැටියට ඔබතුමාලා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු තීන්දුවකට එරෙහිව යන්න ආණ්ඩුවක් කටයුතු කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන දෙයක් පිළිබඳ එම අභිභවායන් අධිකරණ ඇමතිතුමා ඒකට විරුද්ධව කතා කරයි. ඒ නිසා ඔබතුමාලා මේ උත්සාහ කරන්න. ඔබතුමාලා මේ උත්සාහ කරන්නේ වෙනත් දේශ බලන වාසියක් ගන්න. ඔබතුමාලා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට මේකෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නවනේ. ඒ මිනිස්සුගේ ඡන්දවලට මේ කතා කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ වැඩක් නැත්නම් විපක්ෂයට. විපක්ෂයට වැඩක් නැත්නම් විශ්වාසභංග දාන්න වැඩක් නැත්නම් ද ඔබතුමාලා කියනවා මේක කොහොමද දිනනවා. ඉතින් අපි කතානායකවරයා දිනන්න ඕනේ මොකද මේක ඒකම වැරද්දක් කළා නේ. මේකේ පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඒ සංශෝධනය කරන්න කියපු සියලු වගන්ති සංශෝධනය කරන්න රජය කටයුතු කළා දෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලගේ පළවෙනි තර්කය ඔබතුමාලා මොනවා කිව්වත් ඔබතුමාලා මොනවා කිව්වත් රජයේ හැටියට කටයුතු කරලා දෙනවා ඔබතුමාලා එකෙන් අසාර්ථකයි ඔබතුමාලා අසමත් කියන එක අපි විපක්ෂයට කියමු ඊළඟට පොලිස් ප්‍රතිවරයා පත් කිරීම පිළිබඳව ද පොලිස් ප්‍රතිවරයා පත් කිරීම පිළිබඳව තමුන්නාන්සලට ප්‍රශ්නයක් තියෙනවා මේක ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් වෙන දෙයක්වත් නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දේශබන්දු දෙන්නකෝන් පිළිබඳ ප්‍රශ්නයක් මේක දේශබන්දු දෙන්නකෝන්ගේ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට දේශබන්දු දෙන්නකෝන් මහත්මයාපත් නොකර මේ විදියටම වෙන කෙනෙක්පත් කරා නම් මේ විපක්ෂයේ මේ විශ්වාසභංග යෝජනාවට පොලිස් ප්‍රතිවරයාගේ පත්වීම ගැන කතා කරන්නේ නැහැ ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ මේ ව්‍යවස්ථාදායක සභාවක් අපි පත් කරගත්තා අපිත් අත ඉස්සුවා අද කනගාටු වෙනවා මේ කෙහෙම්මල පත් කරන්න අත උස්සපු එක ගැන දැන් බලන්න මේ ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි අග්‍ර විනිශ්චකාරයා පත් කරන්නේ මේකෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් පත් කරන්නේ මේකෙන් තමයි පොලිස් ප්‍රතිවරයා පත් කරන්නේ මේකෙන් තමයි අල්ලස් කොමිසම පත් කරන්නේ මේකෙන් තමයි රාජ්‍ය සේවා කොමිසම පත් කරන්නේ මේකෙන් තමයි පොලිස් කොමිසම පත් කරන්නේ මේ රටේ ස්වාධීනව වැඩ කරන්න ඕනේ සියලු ප්‍රධානීන් පත් කරන තැන ඉතින් ඒකට පත් වෙච්ච මිනිසුන්ට ඒකට පත් වෙච්ච නිලධාරීන්ට බැරි නම් ඒ නම් කරන පුද්ගලයා හරිද වැරදිද කියලා කියන කොන්දක් නැත්තම් මොකටද ව්‍යවස්ථාදායක සභාවෙ ඉන්නේ ඒ නිසා මේ විශ්වාසභංගය ගෙනා යුත්තේ කතානායකවරයාට නොව මේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ට විරුද්ධවයි කියන උන් ව්‍යවස්ථාදායක සභාවට කෙනෙක් පත් කරන්නේ මොකටද ව්‍යවස්ථාදායක සභාවට කෙනෙක් පත් කරන්නේ මේ රටේ අග්‍ර විනිශ්චකාරයේ ධූරයේ සදා සුදුසු පුද්ගලයා පත් කරන්න මේ රටේ පොලිස්පති ධූරයේ සදා සුදුසු පුද්ගලයා පත් කරන්න මේකේ පත් කරන මිනිස්සු කියනවා මට බෑ මෙයා තරහ වෙයි තෙන්නකොන් මහත්තයා තරහ වෙයි සජිත් මහත්තයා තරහ වෙයි ඒ හින්දා මේ මේ මේක මෙහෙම යන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි රජයට ජනාධිපතිවට කියන්නේ මේ ව්‍යවස්ථාදායක සභාව වහාම විසිරුව ඇරලා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් පරිසම්පත් කරන්න ඒ නිසා අපි ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දෙ නොදීපු දෙන්නටම කියනවා මේ ව්‍යවස්ථාදායක සභාවෙන් වහාම ඉල්ලස් වෙන්න කියලා තමන්ට බැරි නම් මේ පුද්ගලයා හරිද වැරදිද කියන එක කියන කොන්දක් නැත්තම් කොන්ද නැති කොන්ද පණ නැති මිනිස්සු ව්‍යවස්ථාදායක සභාවට ඉන්න බෑ මේ රටේ අග්‍ර විනිශ්චකාරයා පත් කරන තැන ඉන්නේ කොන්ද පණ නැති නිලධාරින්න කොන්ද පණ නැති නිලධාරින් සියලු දා ඒ නිහඬ බිඳපු එක්කෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරපු කෙනා විපක්ෂය ඒ නිසා එහෙම පිරිසක් ව්‍යවස්ථාදායක සභාවේ සිටිය යුතු නැහැ කියන එක අපි කියනවා ඊළඟට මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක පිළිබඳ විශ්වාසභංගය කංචන විජේසේකර ඇමතිතුමා කිව්වා මේ සේෆ්ටි බිල් එක ගේන්න ඕනේ කතානායකතුමාට නෙමෙයි මේක අයිති ටිරානලස් ප්‍රතිතුමාට හරිනම් මේ විශ්වාසභංගය ගේන්න ඕනේ ටිරානලස් ඇමතිතුමාට හැබැයි විපක්ෂ නායකතුමා ජීවිතේට අනුර දිසානායක මහත්තයා ජීවිතේට ටිරානලස් මහත්තයාට ගේන්නේ නැහැ විශ්වාසභංගය මොකද විපක්ෂ නායකතුමා හොඳ මිත්‍රයා හැමදාම උදේට ගුඩ් මෝර්නින් කියනවා උදේට කන්න කලින් කන්නද කියලා අහනවා රැට නිදියන්න කලින් ගුඩ් නයිට් කියනවා ටිරානලස් මහත්තයගෙන් අහලා තමයි ඔක්කොම කරන්නේ විපක්ෂ නායකතුමා ඒ නිසා ටිරානලස්ට නම් විශ්වාසභංගයක් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගේන්නේ නැහැ මොකද එතුමා ඒක කරන්නේ නැහැ what I can't hear හොඳ නැද්ද ඔබතුමා කැමති නැද්ද so ඔබතුමාට ඇයි බැරි උනේ මේ TN එකේ සභාපති වෙන්න හා because you thought you are the chairman no හරි ඔබතුමාර කිලිනොච්චෙන් ආපු අයිංසක මිනිස්සෙකුට පෙරදුනා නේද හා ඒකනේ කියන්නේ මහත්තයා කොළඹ 7 ඉඳලා යාපනයේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳ ගන්න බෑ ඉංග්‍රීසියෙන් කතා කරලා උතුරු දෙමළ මිනිස්සුගේ ප්‍රශ්න විසඳ ගන්න බෑ right if you want to become the chairman you wear a bloody vetti not the suitman you wear a vetti and shirt and come to the parliament right with this suit you will be able to get the TNA chairmanship yenisa obatuma no I want to come to the first row first seat not the second or the third I want to come to the first row first seat you wait and see right so I want your support that day right yenisa mata therenawa suhandaran mantritumata thiyena duka mata therenawa ara kilinocchi gamen aapu ahinsaka miniyekuta paradichcha janadhipati neethichche hari ඔබතුමා යාපනයට යන්නේ ප්ලේන් එකේ. ඔබතුමා යාපනයේ ගියාම ඉන්නේ එහෙදින ලොකුම හෝටලේ. එහෙම යාපනයේ මිනිසුන්ගේ ඡන්ද ගන්න බෑ සුවන්දරන් මන්ත්‍රීතුමා. ඒ නිසා ඔබතුමා බහින්න ඕනේ. හරි. ඔබතුමා ඉතින් මගේ පාසල් මිත්‍රයානේ. ඉතින් මමත් මගේ යෝ මයි බැච්මේට් නෝ. So I thought ඔබතුමා සභාපති වුණා නම් මම තමයි සතුටුම කෙනා. හැබැයි ඔබතුමා මට කිව්වා නම් මම TN එකෙන් ඡන්ද ටිකක් කරන් දෙනවා. ඔබතුමාට මැටිය වැඩිය මට ටීඑන් එකේ චන්ද ටිකක් ගන්න පුළුවන්. ඒ නිසා මට තේරෙනවා ඔබතුමාගේ වේදනාව. ඒ නිසා විපක්ෂ නායකතුමාට මොන හරි කිව්වමත් ඔබතුමාට තියෙන වේදනාව මට හිත තේරෙනවා. ඒ නිසා මම කිව්වේ වෙන දෙයක් නෙවෙයි. කවුරුට විශ්වාසභංග මේ පාර්ලිමේන්තුවේ ගෙනාවත් පොලිසිය භාරයමතට විශ්වාසභංග වත්මන් විපක්ෂ නායකතුමාගේ කාලේ එන්නේ නැහැ. ඒක තමයි මම පැහැදිලි කරේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ ඉදිරිපත් කරපු විශ්වාසභංගේ ඉදිරිපත් කරපු කාරණා දෙකම පදනම් විරහිතයි. එනිසා ව්‍යවස්ථා දායක සභාව අපි නැවතත් ඉතාම අවධාරණයෙන් කියනවා මේ ව්‍යවස්ථා දායක සභාවේ ඉන්න සමාජිකයන් මෙරටේ ඉහළම තනතුරු වලට පත් කරන පුද්ගලයන් තෝරන මේ ව්‍යවස්ථා දායක සභාවේ ඉන්න සමාජිකයන්ට කොන්දක් නැත්තම් ඒ පුද්ගලයා හරිද වැරදිද කියලා තීරණය කරන්න ඒ පුද්ගලෝ එක විනාඩියක්වත් මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කළ යුතු නැහැ. එනිසා ඊළඟ ව්‍යවස්ථා දායක සභාවේ ඉඳලා මේ දෙන්නම ඉල්ලාස්සියම ලිපි ජනාධිපතිවරයාට යවලා වෙනත් දෙන්නේ පත් කරන්න රජය කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි බොහොම ගෞරව කරනවා දෙන්නෙක් විරුද්ධව ඡන්ද දෙන්න හොඳයි. ඒක තමයි තියෙන්නේ. කොන්දක් තියෙන්න ඕනේ විරුද්ධද පක්ෂද කියලා කියන්නේ. ඒ නිසා කොන්දක් නැති මිනිස්සු මේ රටේ ව්‍යවස්ථා දායක සභාවට පත් කරන්න එපයි කියන ඉල්ලීම අපි ඔබතුමාගෙන් කරනවා. ඒ නිසා කථානායකතුමනි මේ වෙලාවේ කථානායකතුමාට විශ්වාසභංග යෝජනාව ගේන වෙලාවේ මම මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ගැන නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ කාරණා කිලිප් දෙක තුනක් පිළිබඳ අවධානය යොමු කරනවා. අපි කථානායකතුමනි අපි යෝජනා කරනවා වත්මන් කථානායකතුමාට මේ විශ්වාස භංගයට ඇතුළත් නොවුණත් මේ පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති කීපයක් වෙනස් කළ යුතුව තියෙනවා. දැන් අපි ගත්තොත් අපි හැමදාම කෝප් කමිටුවට යනවා. අපි කෝප් කමිටුවට ගිහලා කතා කරනවා. ඒකලා පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරනවා. හැබැයි එතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා එතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අවශ්‍ය නීති රීති සංශෝධනය කරලා ගිණුම් කාරක සභාවට මුදල් කාරක සභාවේ අපි විවිධ තීරණ ගන්නවා. හැබැයි අපි කතා කරනවා විතරයි. අපි ලෝකයේ අනිත් රටවල පාර්ලිමේන්තු ගත්තාම ඒ කමිටු විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තා පාර්ලිමේන්තුවේ අපි ගියාම ඇමරිකාවට ගිය වෙලාව අපි දැක්කා 79%ක් පාර්ලිමේන්තුව කටයුතු කරලා තිබුණේ වාර්තාවලට. හැබැයි අපේ රටේ 0. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තියලා මේ නීති ඊළඟට අපි ගත්තොත් මේ පාර්ලිමේන්තුවේ අපි ඇමරිකාවේ ගිය වෙලාවේ දැක්කා පාර්ලිමේන්තුවේ ඇමරිකන් සෙනෙට් එකේ ඉන්න රිසර්ච් යුනිට් එක අපි බැලුවා 650ක් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දනුතෙන් සන්නද්ධ කරනවා. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ රිසර්ච් එක බොහොම ළමයි පස් දෙක විතර දාලා ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් නැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇවිල්ලා කතා කරන්න ගියාම තොරතුරු හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි කථානායකතුමාට කියනවා මේ පර්යේෂණ ඒකකයේ ශක්තිමත් කරන්න. වැඩි පිළිවෙලක් අපේ නියෝජ්‍යලේ මහලේකම්තුමා ඉන්නවා. එතුමාට අපි යෝජනා කරනවා මේ අපේ නවක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවා. සමහර ලාම ඒගොල්ලන්ට තියෙන වෙලාවේ කතා කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම නෙවෙයි. අපි දැක්ක සෙනෙට් එකට ගියාම ඒ මන්ත්‍රීවරු තොරතුරු අදුන්නම සියලු දත්තත් එක්ක ඒ මන්ත්‍රීවරයාට කතා කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා. ඕනේ මාතෘකාවක් විෂය පිළිබඳ දැනුවත් කරනවා. අපි අපේ පාර්ලිමේන්තුව එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේ විශ්වාස භංගය ආපු වෙලාවේ අපි කථානායකතුමාට යෝජනා කරනවා ඒ වගේ හොඳ දේවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හොඳ පරිශ්‍රණ ඒකකයක් හදන්න. ඒ වගේම මේ කමිටු වලට අවශ්‍ය බලය මේ පාර්ලිමේන්තුවේ අපි විගණකාධිපතිතුමා අපිට තමයි මුදල් බලය තියෙන්නේ. අපි තමයි ප්‍රතිපත්ති හදන්නේ. හැබැයි විගණකාධිපතිවරයා විසින් මේ වංචාවක් කරයි කියලා හදලා දින වර්තාව පාර්ලිමේන්තුවට ගේනවා. හැබැයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා අපිට එතනින් යට යන්න බෑ. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තියෙන නීති සංශෝධනය කරලා ඒ වැරදි කරන අයට යම් දඬුවම් දීමේ දැන් අලුතෙන් සංශෝධනයත් එක්ක අපිට මේක නීතිපතිවරයාට යොමු කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි හැබැයි ඒක නීතිපතිවරයාට යොමු කරලා ගල් ගැහෙන්නේ නැතුව එතනින් එහාටත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය නීතිමය කටයුතු කරන්නත් යම් වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන්නයි කියන යෝජනාව කරමින් වත්මන් කථානායකවරයා නැවතත් මේ කථානායක ධූරයේ තබා ගැනීම සඳහා අපේ ඡන්දය ලබා දෙන බව මතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනේ. මීළඟට ගරු චරිතේ රත්මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි විනාඩි 16ක් ඊයේ තිබුණා. ඊට පස්සේ උදේ විනාඩි 12ක් තිබුණා. දැන් ඒක තමයි ඒක වැරදි මම හිතන්නේ අපි උදේ කවුරු කරත් ගරු සභාපතිතුමනි ඒක වැරදි. ඒ නිසා උදේ තිබිච්ච වෙලාවම ඔබතුමාට දෙන්න පුළුවන් නම් ඉතාම සතුටු වෙනවා. නමුත් ඒක ඔබතුමාගේ යටතේ තියෙන තීරණයක් නොවෙන්නත් පුළුවන්. ගරු මගේ වෙලාව අවශ්‍යයි.
ඔබතුමා වෙලාව හැම දෙනා මගේ මිත්‍ර චරිත හේරත් මන්ත මගේ බොහොම හිත මිත්‍රයා. ඊට කලින් කතා කරේ මගේ මිත්‍ර උදේ ගම්මන්පිල මේ පැත් ඉදේ කාලේ විනාඩි 20යි පැය භාගයයි විනාඩි 45යි අපරාද විපක්ෂයට ගිහිලා විනාඩි 5ක් නැහැ. හෙට එන්න මේ පැත්තට දෙනවා විපක් ඔය ඔය වෙලාව.
හරි බොහොම ස්තුතියි.
මට දුක
ගරු සභාපතිතුමනි මම මේ මේ විවාදයට සහභාගී වෙන්න ඉතාම මෙම විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අද අපි හමුවේ තියෙන මේ කාරණය ගරු සභාපතිතුමනි ඉතාමත්ම තීරණාත්මක සහ වැදගත් කාරණයක්. ඒක පිළිබඳව අපේ අවධානය මුලින්ම ගත යුතුව තියෙනවා. මෙය මේ ආණ්ඩු පක්ෂය විපක්ෂය කියන දෙපැත්තේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අද අපි විසඳමින් ඉන්නේ අපේ රටේ විවස්ථාදායකත්වය පිළිබඳව ප්‍රශ්නයක්. කථානායක කියන්නේ ගරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමා පිළිබඳ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි අපි ගන්නේ. ඊට වඩා බරපතල දේශපාලන ප්‍රශ්නයක් මේක හරහා නිර්මාණය වෙලා තියෙනවා. එනිසා ගරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමා පුද්ගලයෙක් විදිහට මම දන්න කියන කෙනෙක්. එතුමත් එක්කමයි කිසිම ප්‍රශ්නයක් පෞද්ගලිකව ඇති වෙලා නැහැ. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. හැබැයි මේ විශ්වාස භංග යෝජනාව තුළ අභ්‍යන්තරිකව ඉතාම වැදගත් කරුණු දෙකක් අපි විපක්ෂයේ විදියට මතු කරලා තියෙනවා. එකක් එතුමාගේ නිර්පාක්ෂික භාවය, මධ්‍යස්ථ භාවය පිළිබඳව, ඉම්පාර්ෂලිටි. ඒ කියන්නේ මේ සභාව කථානායක ධූරය කියන එකට අනුලංගනීයව නිර්මාණය වෙච්ච මධ්‍යස්ථ භාවය එතුමා රකින්නවද නැද්ද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දෙවනුව මේ පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරයක් වන ලෝ මේකින් ප්‍රොසෙස් එක, නීති හැදීමේ ක්‍රියාවලිය එතුමා හරියට කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි මේ විශ්වාස භංග යෝජනාව තුළ අන්තර්ගත වෙන්නේ. ඉම්පාර්ෂලිටි and the conduct of speakers in law making. මේ දෙක පිළිබඳව අපිට සතුටු වෙන්න බැරි තැනක මේ පාර්ලිමේන්තුව ගෙනත් තියෙනවා. ඒ නිසායි ඇත්තටම කථානායකතුමාට එරෙහිව නැත්තම් එතුමාට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව ගේන්න විපක්ෂය තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ සභාව ආරක්ෂා වුණොත් තමයි අපේ රටේ නීති හැදීමේ ක්‍රියාදාමය ආරක්ෂා වෙන්නේ. ඒක මහින්දයාපා අබේවර්ධන මැතිතුමාට වඩා විශාල කාර්යයක්. මහින්දයාපා අබේවර්ධන මැතිතුමා ආරක්ෂා කර ගැනීම කියන එක එතුමාගේ පෞද්ගලික දූදරුවන්ගේ ඥාතීන්ගේ එහෙම නැත්නම් එතුමාගේ කාර්යභාරයක් විය හැකියි. ඒකද අපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ විවස්ථාදායකත්වය ආරක්ෂා කිරීම කියන එක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස හා ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ආරක්ෂා කරගන්න කථානායකතුමාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒකට ගැළපෙන්නේ නැති කෙනෙක් කථානායක වුණොතින් රටේ විවස්ථාදායකත්වයේ අර්බුදයට යනවා කියන එකයි මේකේ අපි පළල් අර්ථයෙන් කියන්නේ. ඒක ගරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමාලා හිතන විදියට පුද්ගලික න්‍යාය පත්‍ර ඇතුලේ නෙමෙයි අපි සලකලා බලන්නේ. මේ රට දැන් කවුරුත් දන්නවා මේ 225 එපා, පාර්ලිමේන්තු එපා, මේකට ගිනි තියන්න ඕන, ජනාධිපති ධූර එපා, ජනාධිපතිවරු එලවන්න ඕන කියලා හිතන දේශපාලනයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙන කාලෙක පාර්ලිමේන්තුවට තියෙන සුජාතභාවය, පාර්ලිමේන්තුවට තියෙන ලෙජිටිමසි එක නැති කරන විදියට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වැඩ කරොත් ඒක වැරදි කියන එක තමයි අපි ගරු සභාපතිතුමනි කියන්නේ. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නයයි මේ හමුවේ තියෙන්නේ. ඒක ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කමිටු පිළිබඳව අද විශාල ප්‍රශ්නයකට මේක ලක් වෙලා තියෙනවා. අපි කවුරුත් මේ ආණ්ඩු පක්ෂයේ මගේ හිතවත් ගරු ඇමතිතුමාත් කතා කරා, අපි කවුරුත් මේ කමිටු වල විශාල වගකීමක් දරපු අය. නමුත් අද වෙනකොට පාර්ලිමේන්තු කමිටු වල විශ්වාසනීය භාවය විශාල තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මේක ගරු සභාපතිතුමනි, මේක මහින්දයාපා අබේවර්ධන පිළිබඳ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි එන්නේ. අපේ රටේ පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීත්වය කියන මේ සමස්ත ක්‍රියාවලියම මේක හරහා අර්බුදයට ගිහිල්ලා තියෙනවා. මම දැක්කා ගරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමාලා කියනවා මේක මොකද්ද, අපි මේක දිනනවා කියලා. මම හිතනවා දිනන්න පුළුවන් කියලා. ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු 113ක් අත උස්සලා මේක දිනන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිතුමෙකුට විශ්වාස භංගයක් ගෙනාපුවාම කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඒක දිනන්න පුළුවන් කියලා හිතන එකේ වැරද්දක් නැහැ. එයා එහෙම දිනනවා. හැබැයි මේක හොඳට මතක තියාගන්න, විධායකත්වයට විරුද්ධව මන්ත්‍රීවරු ගෙනාපු විශ්වාස භංගයක් නෙවෙයි. This is not a no confidence motion placed against the executive president or his cabinet. This is a no confidence motion placed against the speaker of the house. ඒක වෙනම තත්වයක්. විධායකයට විරුද්ධව කරන විශ්වාස භංගයක් ජයග්‍රහණය කරන විදිහට මේක ජයග්‍රහණය කරන්න බෑ. ඒ කියන්නේ 113ක් අතවිස්සපුවාම දැන් හරි කියලා කියන්න බෑ. සභාවේ ඡායකයේ කතානායකට සභාවෙන් භාගයක් විරුද්ධ නම් ගරු සභාපතිතුමනි ඒ සභාව ගෙනියන්න බෑ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එනිසා මම කියන්නේ මහින්දයාප අබේවර්ධන මැතිතුමා ගෞරවය සහිත පුද්ගලයෙක්. එතුමා එක කාලෙක ජේආ ජයවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලාසුණා තමන්ගේ හිතට එකගව 13 වෙනි විවස්ථා සංශෝධනයට විරුද්ධයි කියලා. ඒ වගේ කෙනෙක් නම් මේ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? මම හිතන්නේ මම මේ කවුරුවත් අමනාපයට නෙමෙයි හෙට ඡන්දේ අරගෙන මට 113ක් තියෙනවා කියලා හුරේ දාලා පාර්ලිමේන්තුව කරගෙන යන්න බෑ. පාර්ලිමේන්තුව ඉදිරියේ සුජාත භාවය පිළිබඳව සමාජයේ තියෙන නොගැලපීම ප්‍රශ්නාර්ථය තව වැඩි වෙන්න පුළුවන්. ඒක කරොත් එතුමාට ඕල්ටර්නේටිව්ස් තුනක් තියෙනවා එතුමා ඉදිරියේ මම හිතනවා. එකක් තමයි එතුමා මේ සභාවට ඇවිල්ලා තමන්ගේ මේ කන්ඩක්ට් එකේ වෙච්ච වැරදි ඉම්පාෂලිටි තත්වයේ නැත්තම් තමන්ට මේකේ මැදිස්ත්‍රව ක්‍රියා කරන්න බැරි වීම ගැන රට හමුවේ යම් ප්‍රකාශයක් කරන්න ඕන. එතුමා මේක ඇතුලේ යනවනම් ඒ ප්‍රකාශය කරලා රට හමුවේ නැවත තමන්ට රෙක්ටිෆිකේෂන් එකකට යන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මේක තමයි පළවෙනි ඕල්ටර්නේටිව් එක. දෙවෙනි එක මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැතුව හෙට උදේ ඉල්ලාස් වෙන්න පුළුවන් නම් ඒක තමයි දෙවෙනි එක. ඒකත් එතුමාගේ ගෞරවයට ඉතාම වැදගත්. තුන්වෙනි එක
ඔබතුමා තව ඇත්තේ විනාඩි දෙකක් කරා.
තුන්වෙනි එක එතුමා ඡන්දයට මූණ දීලා සද්දේ දාලා හූ තියලා අප්පුඩි ගාලා දිනන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් ඒක ඇතුලේ වෙනවා. හුඟක් අය කල්පනා කරනවා විධායක බලයට විරුද්ධව විශ්වාස භංගයක් දිනනවා වගේ මේක සමානයි කියලා. හොඳට මතක තියාගන්න ඕන මේක විධායක බලය. විධායක බලය කියන්නේ ජනාධිපති කැබිනට් එකයි. දැන් කෙහෙලිය රමුක්කැල්ල මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා. ඒක දිනුවා ආණ්ඩුවේ පැත්තේ දිනලා හුරේ දාලා ඉවර කෙරුවා. එතුමා කූඩුවට ගියා. ඒක වෙනම කතාවක්. හැබැයි මේ කතානායකවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයේ විධායකට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගයක් වගේ නෙමෙයි. ලෝක ඉතිහාසයේ කතානායකවරුන්ට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගවලදී බොහෝ කතානායකවරුන් කරලා තියෙන්නේ එක්කෝ රෙක්ටිෆිකේෂන් එක නැත්නම් රෙසිග්නේෂන් එක. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල අර්බුදයකට ඒ රටවල ගමන් කරලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති විසාම ගෞරවයක් ඇතුව වැඩ කරන කතානායකවරයෙකුට නම් එතුමාට මම මගේ ගෞරවය සහිතව යෝජනා කරන්න කැමතියි ගරු සභාපතිතුමනි. මේ විකල්ප තුන පිළිබඳව සිතා බලන්න. එක තමයි රට හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී හමුවේ මේ සභාව කඩා වැටීමේ වගකීම බාර අරගෙන ඒක පිළිබඳව රෙක්ටිෆිකේෂන් එකකට ආණ්ඩුවයි විපක්ෂයයි එක්ක යන්න. එහෙම නැත්නම් දෙක වැදගත් විදිහට මේක ඡන්දෙකට දාන්න නැතුව ඉල්ලාස් වෙන්න. එහෙමත් නැත්නම් තුන්වෙනි එක ප්‍රජාතන්ත්‍රවාදය පරද්දලා මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට දිනන්න පුළුවන්. ඒක රට පැත්තෙන් ගත්තහම එච්චර බුද්ධිමත් තීරණයක් නෙමෙයි කියන එක ප්‍රකාශ කරන ගමන් විශේෂයෙන්ම නිදහස ජනතා සභාව විදියට අපි එතුමා එක්ක කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැතුව කවදාකවත් එතුමාගේ මූණට කිසිම වැරද්දක් විදියට කතා කරපු නැති පුද්ගලයෙකු විදියට මේ සිස්ටම් එක මේ ආයතනය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලස්ථානය ආරක්ෂා කර ගැනීමේ අර්ථයෙන් අපි මේ විශ්වාස භංග යෝජනාවේදී එතුමාට විරුද්ධව එතුමාගේ විශ්වාසයේ කඩවීම සත්‍යයක් කියන එක ප්‍රකාශ කරමින් ඡන්ද දෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙන් ඉමා කරන බව ස්තුතියි.
ස්තුතියි ගරු මන්තුමනි. මීළඟට ගරු සංජීව එදිරිමාන මන්තුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මාචාර චරිතය රත් වැනි දේශපාලනයේ න්‍යායික පදනම් පිළිබඳ අවබෝධයක් තියෙන මිනිස්සෙක් කතා කළාට පස්සේ කතා කරන්න ලැබීම මම ගෞරවයක් විදියට ගන්නෙ. හැබැයි මම මතවාදීව ටිකක් එතුමාට සාපේක්ෂව වෙනස් තැනක ඉන්නේ. මං ඒ කතාව කියන්න මේ හදන්නේ. මං විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි, යමෙකු පිළිබඳව නිගමනයකට යම් කාරණාවකට අදාළව එළඹෙද්දී ඒ හා සමාන අවස්ථාවලදී ඔහු හෝ ඇය කටයුතු කරලා තිබෙන ආකාරය පිළිබඳ අතීත තත්වය යම් මට්ටමකට වැදගත් වෙනවා කියන. මහින්දයාපා අබේවර්ධන මැතිතුමාගේ දේශපාලන හැසිරීම මං විශ්වාස කරනවා මේ රටේ මහජනයා තුළ ගෞරවයක් ඇතිවිය හැකි ආකාරයේ දේශපාලන චර්යාවන් එතුමාගේ දේශපාලන පුරාවට ප්‍රකට කළ නායකයෙක් කියලා. 1983 මම දන්න විදියට හක්මන අතුරු මැතිවරණයෙන් එතුමා පාර්ලිමේන්තු වෙනවා. මහාචාර්ය චරිතහෙරත් මැතිතුමා මතක් කළ පරිදිම 87 ඉන්දුලංකා ගිවිසුමට JR ගේ මහ දැවැන්ත පාර්ලිමේන්තු බලයක් තිබුණු අවස්ථාවේදී තමන්ගේ ප්‍රතිපත්තිමය මතවාදය වෙනුවෙන් ඊට විරුද්ධ වෙලා මේ පාර්ලිමේන්තුවෙන් එළියට බැහැල යන තරම් දේශපාලන පෞරුෂයක් තිබිච්ච මිනිස්සෙක්. හිතන්නකෝ JR ජයවර්ධන වැනි දේශපාලන වශයෙන් තනි පුද්ගලයෙක් විදිහට ගත්තත් බලවත් මිනිස්සෙක්, ඒ මොහොතේ පාර්ලිමේන්තු බලයට සාපේක්ෂවත් ඉතාම බලවත් කෙනෙක්, එවැනි දේශපාලන බලයක් තිබියදී තමන් නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරය 87 ඉන්දුලංකා ගිවිසුමට ඡන්දය ප්‍රකාශ කරන්න පොදු අදහසක් ප්‍රකාශ කරලා තිබියදී එතුමයි තව දෙන්නේ කුහීට විරුද්ධ වෙනවා. මං කියන්නේ ප්‍රතිපත්තිමය කාරණා අභියස මහින්දයාපා අබේවර්ධනට එහෙම අයෝමේ දේශපාලන පෞරුෂයක් තිබුණා කියන එක තමයි මගේ හැදෑරීම. ඒක දෙක, පහුගිය සමාජ ව්‍යාකූල තත්ත්වයේ තිබිච්ච අවස්ථාවේ හිටපු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුරෙන් ඉවත්ව යාමට තීන්දු කිරීමෙන් අනතුරුව මේ සමාජය ඇතුළේ එක්තරා සංවාදයක් ගොඩනැගුණා. ඒ මොහොතේ කථානායක ජනාධිපති දුරේට පත්විය යුතුයි වැඩබලන ජනාධිපතිවරයා විදිහට කියලා. ඒ පිළිබඳව රට ඇතුළේ අදහසක් තිබුණා. අපි දන්න විදිහට රටෙන් බාහිර තැන්වලින් පවා එවැනි යෝජනා ඇවිල්ලා තිබුණා. ඒ හැම අවස්ථාවකදම එතුමා කියලා තිබුණු කාරණාව තමයි, ඒක සභාවක මම සහභාවී නිරීක්ෂකෙක්, එතුමා කිව්වේ ව්‍යවස්ථානුකූලව එවැනි බලයක් මට නැහැ. දැන් බලය පිළිබඳ දේශපාලන වශයෙන් පෞද්ගලිකව යමක් තමාට ලබා ගැනීම පිළිබඳව හිතන මිනිස්සෙක් නම් ඒ වෙලාවේ ජනාධිපති දුරේ සම්බන්ධ යම් ආසාවක් එතුමාට ඇති කරගන්න තිබ්බා. නමුත් ඔහු ඉතාම දැඩිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහතික කරමින් ඒ මොහොතේ කථානායකවරයා විදියට තමන්ගේ භූමිකාව ඉතාම ඉහළින් ඉටු කළා කියන එක තමයි මගේ පෞද්ගලික නිරීක්ෂණය. මං හිතනවා ලංකාවේ දේශපාලන ව්‍යාකූලත්වයන් කළමනාකරණය කිරීමට අදාළව කවුරු හරි ඒ සමස්සේ පිළිබඳ පොතක හරි ලියනවා නම් June 9, 2022 එදිනට පසුව ඇති වුණු රාජ්‍යයේ දේශපාලන ව්‍යාකූලත්වය කළමනාකරණය කිරීමේදී ඒ මොහොතේ කථානායක දුරේ දරපු මහින්දයාපා අබේවර්ධනගේ භූමිකාව යම් මට්ටමකින් සාකච්ඡා කළ යුතුයි කියලා. එක පැත්තකින් කථානායකතුමාට ආණ්ඩුවේ සමහරුත් කැමති නැහැ. ඔය යුද්ධේ තියෙන කාලේ ගරු සභාපතිතුමනි, රාවේ පත්තරේ මේ පිටුවේ කොනක තිබුණ හරි ලස්සන කවියක්, දකුණේ සමාජයෙන් උතුරට කසාද බදලා ගිය කාන්තාවක් තමයි ඒ කවිය කියන්න හදන්නේ. ඒකේ අන්තිම පද පෙළ තිබුණේ මට තාම මතකයි, මුංගේ සැකේටත් උංගේ වෛරයටත් ලක්ුණු මායිමේ එකී සෝමවතී මං කියලා. දැන් මේ ආණ්ඩුවටත් බොහෝ විට ගෲප් මීටින් එක රැස් වුණාමත් කථානායකතුමා අපිට වෙලාව දෙන්නේ නැහැ, එයාට වම විතරයි පේන්නේ වගේ එකකුත් තියෙනවා. මම හිතන ඔබතුමත් අහලා ඇති එහෙම සාකච්ඡා ඇතිවෙච්ච තැන්වල ඔබත් හිටලා තියෙනවා. දැන් ඒ පැත්තෙනුත් ඒකම කියනවා, මේ පැත්තෙනුත් ඒකම කියනවා. ඊට පස්සේ මම බැලුවා ඇයි මේ වෙලාවේ සජබේ කථානායකතුමාට එරෙහිව මෙවැනි යෝජනාවක් සභාගත කරන්න කියලා. මම හරීම කියලා මං කියන්නේ නැහැ, නමුත් දේශපාලනිකව මගේ තේරුම් ගැනීම මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක විවස්සාදායකයින් ප්‍රධානියට නැත්තම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා කියන එක ලොකු පොලිටිකල් ඉවෙන්ට් එකක්. ඒ තුල ඒ ඉවෙන්ට් එකේ තියෙන වටිනාකම නිසාම යම් කිසි දේශපාලනමය වටිනාකමක් ගොඩනගා ගන්න පුළුවන්. අන්නේ දේශපාලන ඇඩ්වාන්ටේජ් එක වෙනුවෙන් තමයි සජබේ මේ පොලිටිකල් ඉවෙන්ට් එක නිර්මාණය කළේ කියන එක තමයි මම තේරුම් ගන්න. අවසාන වශයෙන් මට එක දෙයක් කියන්න තියෙනවා. කථානායකතුමා සම්බන්ධයෙන් මේ ඉදිරිපත් වන ඊයේ ගරු කිරියල්ල මැතිතුමා ඉදිරිපත් කළ චෝදනා දෙකෙන් එකක් මේ විවස්සාදායක සභාව තුළ පොලිස්පතිවරයා තෝරා ගැනීමේදී ඇති වුණු ප්‍රශ්නයක්. මම මේක ගැන මීට පෙරත් කීප අදහසම කියලා මම මේ කතාව විවර කරන්නේ. විසියෙක්වන සංශෝධනය ගේන වෙලාවෙත් මම නම් ජනාධිපතිතුමාට මේක කිව්වා. මම එදා මතු කළ තර්කය තමයි මේ ලෝකේ කිසිම රටක ස්විස්තරලන්තයේ හැර සාමූහික විධායකයකට රටක් කරන්න බෑ. ලෝකේ නූතන දේශපාලනයේ තියෙන ආණ්ඩු ක්‍රම වර්ග දෙකයි, එක්කෝ ජනාධිපති ආණ්ඩු ක්‍රම, එහෙම නැත්නම් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම. රාජ්‍ය විධායක බලය හසුරවන්නේ කවුරුන් විසින්ද කියන දේශපාලන සිද්ධාන්තයේ මත තමයි ලෝකේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම කියලා එක වර්ගයකුත්, විධායක ජනාධිපති දුර සහිත ආණ්ඩු ක්‍රම ජනාධිපති ආණ්ඩු ක්‍රම කියලා හඳුන්වලා තියෙනවා. විධායක ජනාධිපති දුරයක් විසින් රාජ්‍ය විධායක බලයේ තීන්දු කළ යුතු තැනක ඒ බලයෙන් තීරණාත්මක කොටසක් ව්‍යවස්සාදායකයේ අතුරු පාර්ශ්වයකට පවරලා රටක් ගෙනියන්න බෑ කියන එකයි මගේ
තේරුම.
ඉවර කරන්නම් ගරු සභාපතිතුමනි. ඒ නිසා මහජන ඡන්දෙන් බලයට පත්වන ආණ්ඩුවකට ඒ ආණ්ඩු දුර කාලයට අදාළ තීන්දු තීරණ ගන්න අයිතිය තිබිය යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ අපි ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදරක් ලෙස සලකන ඇමරිකාවේ තනතුරු 19,000ක් විතර වෙනස් වෙනවා ජනාධිපති දුරේ වෙනසත් එක්ක. දෙකක් තියෙනවා කියලා කිව්වේ නේද? නැත්නම්
දෙකක් තියෙනවා.
එක්ට අපුවාමි වාඩි කරන්න ඔතන එනන්න. හරි. මං කියාගෙන ගියේ ගරු සභාපතිතුමනි, ඒ නිසා මේක එක අවස්ථාවක් විතරයි. එක්කෝ මේ රටේ ආණ්ඩු ක්‍රමය විධායක ජනාධිපති දුරේ අහෝසි කරලා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කරන්න. එහෙම නැත්නම් විධායක ජනාධිපතිවරයාට විධායකට අදාළ බලතල හැකි උපරිමේ පවරලා රාජ්‍ය පැවැත්ම සාධික කරන්න. දැන් මේ තර්කය එන්නේ සමහරු හිතනවා මේ සමාජයේ නිර්දේශපාලනික කියලා මිනිස්සු ඉන්නවයි කියලා. ලෝකේ නිර්දේශපාලනික කියලා මිනිස්සු හිටියත් මේ ලංකාවේ නම් එහෙම මිනිස්සු නැහැ. සාමාන්‍යයෙන් සිද්ධාන්තමය අදහස තමයි මිනිස්සු සවිඥකව හෝ අවිඥකව දැන හෝ නොදැන දේශපාලනිකයි කියන එක. හැබැයි ඉතාම දියුණු සමාජයක දේශපාලනික මැදිහත්වීම් වලින් තොර ස්වාධීන මිනිස්සු ඉන්න පුළුවන්. දැන් අර මං කියපු සාමූහික විධායකයේ සාර්ථක වන ලෝක එකම රට ස්විස්තරලන්තයේ එවැනි සමාජ වටපිටාවක් තියෙනවා. ලංකාව වගේ තැනක නිර්දේශපාලනිකයයි මිනිස්සු ජාතියක් නැහැ. ඒ නිසා නිර්දේශපාලනික චරිතයේ රඟපාමින් තමන්ගේ දේශපාලන අභිලාෂයන් ක්‍රියාත්මක කරන්න වෙරදරන ජනප්‍රිය මිනිස්සුන්ට තමයි අපි නිර්දේශපාලනික ප්‍රභූවරුන් කියලා මේ කියන්නේ.
බුදුයි කාලය අවසන්.
මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා මගේ යෝජනාව ඊළඟට හරි පත්වෙන ආණ්ඩුවක් මේ රට ජනාධිපති ආණ්ඩු ක්‍රමයකින් ගෙනියනවද නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකින් ගෙනියනවද කියලා තීන්දුව කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ස්තුතියි.
ඔබ විශ්වාස කරන මන්තුමනේ.